දැන් මේ සංඥා සංකාර විඥාන අනිත්‍ය වන ආකාරය පැහැදිලි කරලා දෙන්නේ දැන් මේ ටික ඔක්කොම කියවුණා. මේක අනිත්‍ය වෙන්නේ කොහොමද කියන එක. දැන් මෙහෙම දෙයක් හිතලා බල තව ටිකක් සුද්ධ කරගන්න ඕන නම්. යම්කිසි රූපයක් මුල් කරගෙන නැන රූපය කියන්නේ කය. රූපයේ මුල් කරගෙන යම්කිසි ස්පර්ශයක් දැනෙනවා. යම්කිසි අරමුණක් කයට වදිනකොට කයට ස්පර්ශ වෙනකොට ඒකින් ස්පර්ශය නිසා වේදනාවකුත් දැනෙනවා. මේ කයට ඉෂ්ට ප්‍රිය ස්පර්ශ කොච්චරද ලැබෙන්නේ? අනිෂ්ට අප්‍රිය ස්පර්ශ කොච්චර ලැබෙනවද? දැන් විමර්ශනය කළා බලන්න ඕනේ. විදර්ශනා කරනවා කිව්වෙත් ඒකයි. මේක හොයලා හොඳට විමර්ශනය කළා බලනකොට පේනවා. අපි උදේ ඉඳලාම අපි හිතලා බලනවා ක්‍රමවේදයක්. මේ බලනකොට අපිට පේනවා එක දෙයක්. මොකද්ද? මේ කයට විවිධ ස්පර්ශ ලැබෙනවා. ඉෂ්ට ප්‍රිය ස්පර්ශයක් ආවොත් සුවය. අනිෂ්ට අප්‍රිය ස්පර්ශයක් ආවොත් ඒකෙන් දුක. එනම් මේ ස්පර්ශය නෙමෙයි සුව දුන්නේ. යම්කිසි ස්පර්ශය සුළු වේලාවක් ඉෂ්ටයි ප්‍රියයි. සමහරවිට ඒ ස්පර්ශයම අනිෂ්ටයි අප්‍රියයි ඊට පස්සේ. අපි ඇඳේ හොඳට හාන්සියලා බුදියා ගන්නවා. ඇඳේ හිට අපි තමයි ඇඳේ තියෙන කොට්ට මෙට්ට ආදී යම්කිසි රසන ගතියක් තියෙනවා. රෙද්දක් පොලවා ගන්නවා. සීතලට හරි සුවයි. දැයිනවා. නව් ටිකක් කියලා ඇනකට මොකද එන්න කොට්ටේ සත් වෙලා මෙට්ටේ සත් වෙලා පෙරවගත්ත රෙද්දා සත් වෙලා දාඩිය දානවා. හීතලට පෙරවාගෙන බුදියාගත්ත අසුවයි කියලා. විනාඩි 10ක් යනකොට දාඩිය දැම්මහම ගලවන විසි කරන පැත්තක රප්පු ඉන්න බෑ දාඩියයි. ෆෑන් එකකුත් දාගන්නවා. දැන් අපි අනිෂ්ට අප්‍රිය අරමුණක් හිත ප්‍රිය වශයෙන් ගත්ත එක අපිටම අනිෂ්ට අප්‍රිය වුණා. සුවසහගත නිින්දක් බුදියාගන්න හිතාගෙන හොඳ කොට්ටයක් මෙට්ටයක් දාගෙන රෙද්දකුත් පොරවාගෙන සීතලට බුදියාගන්න ගිහිල්ලා පොඩ්ඩක් වෙලා යනකොට හත් වුණා. ඒකම අනිෂ්ට අප්‍රිය අරමුණක් වුණා. ස්පර්ශයේ දුකක් වුණා. අයිතර ඒක අහකලා ෆෑන් එකක් දාගත්තා. පොඩ්ඩක් වෙලා නිඳ ගියා ඉන්න සාරි තද හීතලකින් ඇහැරුණා. බල්ලෝට මුළු ඇඟම හීතල වෙලා. අපි ඉන්න බෑ. කොකෝ මයි රෙද්ද පෙරවා ගන්න. ආයි හොයනවා. ඉසලා සුව දුන්න එක දැන් අනිෂ්ට වෙලා අප්‍රිය වෙලා. අන්නේ මේ විදිහට එනවා. හරි ආසයි කන්න මේ ජාතිය කොච්චර රහද. මොනව හරි රාජයි කෑව හොඳ හැටියට රස වින්දා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීමාවට ඉහා කාලා බලගිරිය පුරවාගෙන ඉන්නවා. දැන් එයාට හැරෙන්නත් බෑ, මෙහාට හැරෙන්නත් බෑ. ආහාර දිරවල් නැති මට්ටමට කෑවොත් අනිසරේ හැදෙනවා අජීර්ණය. ඔක්කාර යනවා, අමන යනවා, බල පිපෙනවා, එක මොන හරි එකක් වෙනවා. දැන් අපි අනිෂ්ට අප්‍රිය අරමුණට මුණ දුන්නා. ඉෂ්ට ප්‍රිය දේ ගන්න ගිහිල්ලා මෙන්න මේ වගේ අපේ මුළු ජීවිත කාලය තුළම අපි ඉෂ්ට ප්‍රිය දේවල් හොයන්න යම් යම් දේවල් අරමුණු කරනවා. ඒ ඉෂ්ට ප්‍රියතාවේ තාවකාලිකව ලැබිලා ඒකම අනිෂ්ට අප්‍රිය දියක් බවට පත්වලා දුක් වේදනා දෙනවා. ඒ වගේ මේ අතරතුර පටන් ගන්නකොටම දුක දෙන જાතියව 100ක් විතර එනකොට අපි බලාපොරොත්තු වෙන ඉෂ්ට ප්‍රිය ඒවා ගොඩනගා ගන්නවා ඕනකම එකක් දෙකක්. මේ ජීවිත පෑත මෙන්න මෙහෙම එකක් යත් අපි දකින්න ඕනේ. මෙහෙම දකින්නකොට අපිටම දැනෙන්න පටන් ගන්නවා මේ කය මුල් කරගෙන හටගන්නේ වැඩි හරියක් පිළිම්. ඒ පිළිම් નિરાයාසයෙන් ගලා එනවා. ආස්වාසයේ ඕනකමින් ගොඩ නගනවා. මේ සකස් කරගන්න හැටි ඒකත් කරන්න පුළුවන් එක්තරා කාලයක්. තරුණ වයසේ පැනනට පස්සේ ආස්වාදය නෙමෙයි එන්නේ. හැම වෙලෙම નિરાයාසයෙන් ගලා එන්නේ දුක් කරදරමයි. ඇත් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ, නැකිලා ගන්න බෑ, ඇඟ කැක්කුම හැදෙනවා, හිරි වැටෙනවා, තද වෙනවා, නොයෙක් ආකාර ලෙඩ. ඉතින් පටන් ගත්ත තැන් පටන්ගෙන වාත අමාරු, පිත් අමාරු, සෙම් අමාරු, දුර්වලකම් එකක් නෑර ඉඳ පටන් ගන්නවා මැරෙනකම්. එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේකෙන් අපි මොකද්ද දකින්නේ? කය හැම වෙලෙම පෙළෙනවා. මේ පෙළෙන ලක්ෂණයට කිව්ව අනිච්ච. දැන් මේ කය අනිච්ච නිසා එබඳු කයක් මුල් කරගෙන යම්කිසි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහක් මේවට අරමුණු කරගත්තාම මේ අරමුණු වලින් 1%ක්වත් ඉන්නේ අපේ බලාපොරොත්තු ප්‍රියමනාප අරමුණු. හැම වෙලෙම 1000න් ගිනි ගන්නවන જાතියව එනවා. ඒක නිසා රත් වෙනවා. 1000ටපත් වෙනවා. සමහරවිට හරි ප්‍රියමනාප අරමුණක් මට ආවා, මට අල්ලගන්න බැරි වුණා. මට ඒක භුක්ති විඳ ගන්න බැරි වුණා කියලා. විශාල 1000කටපත් වෙනවා. විවිධාකාර විදියට එනවා අයුවා. ඒතර ඇහැට රූප එනවා. මනවලන රූප. අනේ මං ලස්සනට බලාගෙන හිටියා කතා කරන්න හිටියා බැරි වුණා මොකුත් නැ ගසල යන්න ගියන් ප්‍රශ්නයක් එතනත් එනවා ඒ මොකද ගසල යන්න ගියේ එක්කෙනෙකුට ලස්සන එක්කෙනෙකුට කැතයි කැත එක ගසලා ගියා ලස්සන එක බලා හිටියා දෙන්නම දැවෙනවා චි කියලා එකේ ගසලා ගියා ඒක ද්වේෂයෙන් දැවුණා අනික් එක නා රාගයෙන් දැවුණා දැමියේ නැහැටි කන්ට ශබ්දයක් ඇහෙනවා එක්කෙනෙකුට මිහිරි ඒක අහින්න තව කෙනෙක් අහිනවට කැමති නෑ කිව්වේ කියලා අනේ මේ අහන්නේ වෙන එකකි හොඳ මිහිරියෙන් කටහඬින් ගීයක් කියනවා මොකද එක්කෙනෙක් වසඟ කරගන්න වසඟුනේ අකමැති එකකි ඉඳකින් විතරක් ඒක අහින්න ආපු එකක් ගීතය කියපුව කෙනා ගැටෙනවා අහපු කෙනාට ඕන දේ ලබා ගන්න බෑ මේ ඇහ කන දිව නාසය ශාරීරිය කියන මේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා එනවා ඊට පස්සේ වර ධර්ම කියලා කොටසක් එනවා හිතවිලි මේ හිතවිලිත් ඔය ක්‍රමේමයි විවිධාකාරයෙන් බලාපොරොත්තු වෙන සත්ව තානාන්තර කුලමල් ಜಾති ඕයන් ලොකු දැන් නමුත් ලෝකෙන් හම්බෙන්නේ විතර විරුද්ධ තැම්මයි ආවා ලොකු කම් ගන්න හොඳ වැඩේ කතා කළා හොඳ දෙකක් නිന്ദා අපහස වෙන්න කාට ඇදගෙන යන්න ගියා එන්දාවේ ලොකු කම ගන්න ඊර්ෂ්‍යාකාරී කීකේ එහෙම කරනවා හිත දැවෙනවා මොකද ලාභයේ කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙනන් හිටියේ ඒක නොලැබෙනකොට මට නම් මෙතන ජීවත් වෙලා වැඩකුත් නැහැ දැන් මහා නිന്ദා ලබාගෙන ඉන්න වෙලා තියෙන්නේ අනේ මට වෙච්ච දෙයක් මම මෙහෙම ජීවිතයක් ගත කරන්න හිතුවේ ඔය ආදි වශයෙන් විවිධාකාර අදහස් එනවා සෑම අතකින්ම හොම පීඩනයපත් වෙනවා සමහරවිට වහ බීලා මැරෙන්නත් හේතු වෙනවා ඒ තරම් මහා මානසික පීඩනයක් එනවා කායික පීඩනයට වැඩිය මානසික පීඩනයේ දහ දුකක් මහා විශාල දුකක් විඳින්න සිද්ධ වෙනවා ඒ නිසා දරා ගන්න බැරුව සමහරවිට මැරෙනවා මේ යා මොකද මේ වහ බීලා තියෙන්නේ බලාපොරොත්තු හා මානසික වශයෙන් ඔහු බලාපොරොත්තුයේ තෘප්තියක් තියෙනවා. ඒක බිඳ හැරිලා තරහා ගන්න බැරුව. මේ කකුලේ තුවාලයක් තිබුණා ඒක කැක්කුම විසඳ බැරි නෙමෙයි බෙල්ල වැල් දාගත්තේ එහෙම එකක් අහන්න නැහැ. මේ බඩිකින් ඉඳින්න ඉවස ගන්න බැරුව බෙල්ල වැල් දාගින්. එහෙමත් අහන්න නැහැ බොහොම කලාතුරකින් තියෙන්නේ. මොකක් නිසාද? තරුණ වයසේ නම් තරුණ තරුණිය නම් තමන්ගේ සම්බන්ධයකට විරුද්ධ වෙලා එකෝ සාය පුරුෂයා හෝ භාර්යාව වෙන්න හිටපු එකනා පින්වතා පින්වතිය විරසක වෙලා එක දෙමාපියන් එකට වාදා කරලා එහෙම නැත්නම් Taman බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි විදිහ යම සිද්ධ වෙලා ඇති වෙන මානසික වේදනාව ඉවසන්න බැරි කමට භාවීලා සිය දිවි හානි කරගෙන ඒ තරම් බලවත් දැන් මේ හැම එකකින්ම මොකද්ද සිද්ධ වුනේ රූපේ මුල් කරගෙන විඳින්න ගියා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ රූපේ හැටි දකින්නවා විඳිරේකේ තියෙන ප්‍රශ්නේ දකින්නවා කියලා දැන් සංඥාව කිව්වේ මොකද්ද සංකාර විඥාන කියන ඒවා අනිත්‍යතාවයයි මේ අහන්නේ දැන් ওই රූප සංඥා වාගෙමු. ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා නැත්නම්, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා නැත්නම්, ඔය කියන රූපාස්වාදී, වේදනාස්වාදී ගන්ධ මොන විදිහෙන්වත් කැටි කරන්න බෑ. ওই සංඥාවක පිළිලම තමයි හරි ලස්සනයි කිව්වේ, කැතයි කිව්වේ, මිහිරි කිව්වේ, ප්‍රියමනාපයි කිව්වේ මේ සංඥා මුල් කරගෙන. ඉතින් මේ සංඥාව තමා කැමති ආකාරයෙන් නොපවතින හොට සංඥා මුල් කරගෙනම ඇති වෙනා වූ දාහයෙන් පෙළෙනවා. එනයි බෙලෙන් එකට කියනවා සංඥා අනිච්චයි. ඉතින් මොකද කරන්නේ? විවිධාකාර හේතුන්ගේ තමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. හිතනවා කියනවා කරනවා හිතෙන් කයෙන් වචනින් ක්‍රියාත්මක වෙනවා. සංකාර ගොඩනගෙනවා. නමුත් 100ට කී දෙනාටද බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කාරණා සිද්ධ වෙන්නේ. විවිධාකාරයෙන් ළමයි ඉස්කෝලේ යනවා පුංචි කාලේ. ශිෂ්‍යත්ව දැන් අදායි හිටයි කියලා ගියා. බැලුවට පස්සේ බලාපොරොත්තුලා සීන වවනවා. ශිෂ්‍යත්වේ මම පාස් වෙනවා. මේ පළවෙනියා වෙනවා ඊට පස්සේ මං අහවල් ඉස්කෝලේට යනවා මං අහවල් එක ඉගෙන ගන්නවා නමුත් ඒ තමන්ගේ අදහස් මිසක් ඒ හැකියාව තිබිලා නැහැ අන්තිමට මොකද එන්නේ ප්‍රතිපාල එනකොට අඬලා හැපි හැපි ඉන්නවා අනේ මට වෙච්ච දේ මං පිළිනේ දැන් මොකක්ද උනේ තමන්ගේ සංඛාරයේ තමන්ට ගිරක් දුන්නේ නැහැ යහපතා මං මෙච්චර ඉගෙන ගත්තා මෙච්චර නිදිමරුවා මෙච්චර වැඩ කළා ඒ ළමයා දුක් වෙනවා හොඳ පැත්තට ගිහිල්ලා නරක පැත්තේ කොච්චරද අපිට විවිධ කම් කටලු දෙන මෙහෙම දේවල් අපි කරන්න කියන්නේ හිතන්නේ අපි හොඳයි කියලා හිතාගෙන වැරදි වැඩ කරනවා ආස්වාදයන්ට ගෝචර වෙලා ආස්වාදයන් බලාපොරොත්තු වෙන විවිධාකාර වැරදි දේවල් කරනවා කියනවා හිතනවා ඒ ඔක්කොම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වලට වැටෙනවා ඒ හේතුව නිසාම අපිට දැවෙන්න දැවෙන්න පෙළෙන්න සිද්ධ වෙනවා එහෙනම් පිළීමේ තොර සංකාරයක් ගොඩනගන්න අපිට බෑ කොච්චර හොඳයි කියලා ගොඩනගාගෙන හිටියත් අන්තිමට දැවෙන තැවෙන જાති එකක් ගොඩනැගුවා මිසක් හොඳ එකක් අපිට ගොඩනැගෙන්නේ නැහැ සංකාර වලින්. එහෙනම් හිතෙන් කයින් වචනින් කටයුතු කළ මොනවද අපි ලබා ගත්තේ? අපි ලබා ගත්ත හැම දෙයක්ම ප්‍රියමනාප කරපු හැම දෙයක්ම බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ ලෝකයාගේ තරඟ කරන පොරබඩු මේවා තමයි අපි මේ ලෝකේ අපිත් පැතුවේ බැලුවේ ඕවා ලබා ගන්න තමයි හිතුවේ කිව්වේ කලේ එහෙනම් ලබාගත් දෙයකින් මොනවද අන්තිමට ඉෂ්ට වෙලා තියෙන්නේ අපිට ලැබුණා කියලා සන්තෝෂ වුණා හරියට මස් කැටියක් ගත්ත උගුස්සෙක් බොහොම සන්තෝෂයෙන් ආකාශය ඉගිල්ලෙනකොට මොකද වෙන්නේ මස් නැති උගුස්සෝ ඌට කොටනවා මස් කැටියක් ගත් උගුසෙකු අහසේ මස් නොලැබුණ උගුසන්ගෙන් වෙනසේ දැන් මේ පිළලා තියෙන්නේ බොහොම වැදගත් ඉස්තර තිබිච්ච හිලාටුවාවල තිබිච්ච අදහස් මෙන්න මෙහෙම තමයි පංචකාම ආස්වාදයේ මස් කැටි වාගේ අරගෙන උගුස්ස වාගේ ඕක දැහැගෙන බලා ඉන්නකොට තනියෙන් කණ්ඩ අර අනික් උගුස්ස ටිකගේ මැරසෙනා වාගේ තවත් මේ ලෝකේ තරංකාරී වුන් ඕකට පොර කනවා කොරෙන් හරි බලෙන් මංකොල්ලෙන් හරි ඒවා උදුරා ගන්නවා ඒවා තමන් තමන්ගේ ආස්වාද වස්තු කර ගන්නවා අපි දැවෙනවා විශාල වශයෙන් දුක් වෙනවා කොච්චර දුක් වුණත් ඒවල් අනුකම්පා කරන්ද අර අසත්පුරුෂ ලෝකෙ ලැහැත් වෙලා නැහැ ඔතන දැවෙන්න බැයි නම් මැරිය මගේ ආස්වාදය මං හොයා ගන්නවා අන බලාපොරොත්තු එනවා මොකද වෙන්නේ මේ සංකාර හෝ පහළ වෙච්ච විඥානයකින් අපිට ඕනෝන එකක් පහළ කරන්න බෑ ඔය හැම එකක්ම පහළ කරගත්තොත් පිළීමෙන් කෙලවර වෙනවා මිසක් සැනසීමෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරපු එකම රූපයක් හෝ වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් මෙච්චර කාලයකට අපිට හම්බ වෙලා නැහැ අනන්ත සංසාරී සතර ගමනේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ තුන් භවයක සැරිසරුවත් ඒ හටගත්ත කිසිම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් අපිට කැමති විදිහට තිබුණා නම් අපි අද මෙතන නැහැ අපි එතන එන එතන හිම එකක් නැත්තේ අපිට කැමති එකක් අනන්ත සංසාරී වල මේ දක්වා හම්බෙලා නැති හින්දා අන්න ධර්මානුකූලව දකින්න ඕනේ එතකොට අපි රූපාවචර ලෝකේ දැක්කේ නැතුවට අරූපාවචර ලෝකේ හිටියත් දන්නේ නැතුවට හිටියනම් සත්‍යෝකයි කියලා දකින්න ඒ හරයක් ඇති එකක් අපිට ඉඳ හම්බුණා නම් අපි අද මෙහි නැහැ අපි එතන එනා මොකද වෙලා තියෙන්නේ එහෙම හරයක් තිබිච්ච ලෝකයක් නොතිබුණ නිසාම තමයි ඒ ගියේක හොඳයි කියලා ගියට ඒක නැති වෙලා විනාශ වෙලා ගිහිල්ලා ආයෙත් මේ පරිවර්තනය උනේ දුක්ඛිත කයක් අරගෙන දුක විඳින ඉඳින්ද දැන් අන්න එහෙම දකින්න ඕනේ එද දකින්නකොට මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකම පෙළෙන දේවල් කියලා දකින්නවා මෙබඳු අපිට ඇති කරන්නේ පිළීමක් හිස් දෙයක් නා ඒක ගෙවිලා ගිය හිස් අතින් කිසිම හරයක් නැතුව නම් මට මෙහෙම දෙයක් හම්බුණා කියලා කෙනේ සන්තෝෂ වෙනවා නම් ඥානවන්තයෝ කල්පනා කරන මූ මොනතරම් මෝඩෙයිද මොනවා හම්බෙලාද මේ උද්දාම වෙන්නේ මොනතරම් අසාර්ධිය කරද මේ හැවටිලා ඉදගලන්නේ මට මෙහෙම තත්ත්වයක් හම්බුණා මගේ රසාව උසස් වුණා මගේ තත්ත්වය මේකයි මට කතා කරන්නේ සර් කියලා මට කතා කරන්නේ මැඩම් කියලා මේ මොනවද මේ මරණාසන්න මොහොතේ සර්ුත් නැහැ වැඩනුත් නැහැ ඔක්කොම ඉවරයි කුණුනාට පස්සේ සර්ුත් ගඳයි පැත්නාහේ වහගෙන යනවා දැන් ගොඩාක් ගහගෙන ගිය මැඩනුක් ගඳයි එක වාගේ නාහේ වහගෙන යන්න වෙනවා කුණු වෙලාවක් එනකොට මේ වගේ අපි දකින්න ඕනේ එහෙනම් මේ කුණු කයක් අරගෙන මේකත් අර මේ සුවඳ කරලා ලෝකෙට පෙන්නලා මොනවා කරගන්නද අනේ ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ සයට නේද රස මුසුබත් කන්නේ ලෙඩට බේතිමේ වෙලව සතුන්නේ කුමද මීට සැපේකයි හිතන්නේ මේ අපේ හෙල අටුවාවල තිබිච්ච අදහස් ලෝවැඩ සංගරාවේ අද තියෙන හැටි ඉතින් මේවා අපි අද ඈත් වෙලා ගියාට අපි ඈත් කරන්න හොඳ නැහැ ධර්මයේ ඇසුරු කරන අය රජයෙන් හෝ සංවිධානයෙන් කොච්චර ඈත් කළත් ඔය පොත් ගන්න ඕනේ. ඔවා පරිහරණය කරන්න ඕනේ. ඊ අදහස් විමර්ශනය කරන්න ඕනේ හරි වැදගත් නිවන් දකින්න. ඉතින් ඔහොම දකින්නකොට මේ ස්කන්ධ පහේම තියෙන අනිත්‍යතාවයේ අසාරතාවයේ දකින්නවා. දුක්ඛතාවයේ දකින්නවා. දැක්කර පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය දුක් අනාත්ම දැකලා වල තවත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඥානීය පහළ වෙනවා උතනින්. තිලක්ෂණ දකින්න ඥානීය පහළ වුණාම චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥා පහළ වෙන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ඥානීය කරා මෙහි යවනවා. ඉතින් ওই ටික තේරුම් ගන්න හුඟා ත්‍රිවිධකේ කටපාඩම් කිරුවට නිවන් දකින්න බෑ. අත්‍යවශ්‍ය කොටස අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් බුදුරයන් වහන්සේ යම්තරම බුදුරයන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරා නම් මුළු ත්‍රිවිධකයක් අහලා නෙමෙයි නිවන් අවබෝධ කළේ. අත්‍යවශ්‍ය පුංචි කොටසක් ඕවාගේ දැනගෙන ඒ ටික සිහිනුවණින් බලනකොට ඔය අවබෝධය ලැබුණා. හැබැයි ත්‍රිලක්ෂණේ දැක්කා ඒ තුنين චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මොන විදිහේ 80,000 ධර්මස්කන්ධයේ 84,000 ධර්මස්කන්ධයේ තුල තිලක්ෂණයේ ගැබ් වෙලා තියෙනවා. අටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියන වචනේ නොදන්නකමට එක්තරා මහත්මයෙක් ගුරුවරයෙක් හැටියට ඉන්න කෙනෙක් විවේචනය කළා තිබුණා මොඩ මෝඩකවද්ද මේ කියන්නේ අකුරු වටය පද තුනයි කියන්නේ බුදුරු ලෝකේ පහළුණේ කිය. එහෙනම් ඒ අකුරු වට පද තුන 84,000 ධර්මස්කන්ධයන්ට වට කරලා තියෙනවා. ඒ ධර්මස්කන්ධයන් අපි වෙනෙහි කළ බැලුවොත් ඒකේ අවසාන ප්‍රතිඵලය වශයෙන් අපිට දකින්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒදී දකින්න තමයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ ටික දැක්කනම් චතුරාර්ය සත්‍ය දැනගන්න කිසි අමාරුවක් නැහැ. ඒ හරිය ලැබෙනවා. ඒ නිසා තමයි 84000 බුදුරු හා සමානයි කියලා පෙන්වන්නේ 84000 ධර්මස්කන්ධය. තම තමන්ට ගැලපෙන්නා වූ ධර්මස්කන්ධයේ එනකොට ඒ තුنين අනිත්‍ය දුක්ඛ අනාත්ත වැටහෙනවා. වැටහෙනකොට ඒ තුنين නැගින ඥාණයෙන් චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥා පහළලා මාර්ගඵල අවබෝධ කරනවා. බල කටපාඩම් කරන්න දෙයක් නැහැ එතකොට. නමුත් කටපාඩම් කරන්නේ නරක නැහැ. ඒ නිසා තමයි අද වෙනකන් මුළු ත්‍රිපිටක ධර්මයක් අපිට දකින්න හම්බ වුණේ. ඒ ධර්මයක් අද මේ තරමටවත් හැකිලා ආවි. ඒ මහා සංඝරත්නයේ එදා ඒ දයනුකම්පාවෙන් කරපු විහෙද නිසා. හැබැයි උන්වහන්සේලා එතන හැඳුන්නේ නැහැ. ඒ දයනුකම්පාවෙන් ධර්මය අරගෙන ඒ විදිහට ගෙනාව මිසක් උන්වහන්සේලාත් මාර්ගඵල ලැබුවේ ওই ධර්මස්කන්ධය ගැලපෙන එකක් අරගෙන යනු දර්ශනා කරලා. හැබැයි ඒකෙන් නැතරුන්නේ නැහැ ලෝකානුකම්පාවෙන් ඉදිරියට ওই ධර්මස්කන්ධය පවත්වා ගන්න ඕන නිසා 84000 ධර්මස්කන්ධය තමයි විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයක් වශයෙන් අද වෙනකන් ගෙනෙන්නේ. අතරින් පතර කොටස් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට අත්‍යවශ්‍ය කොටස මේකෙන් ගන්න ඕනේ. ඒ හරිය තියෙනවා බාධක නැහැ වෙහිලා නැහැ. ඔක තේරුම් ගන්නට මේ ලෞකික වශයෙන් ඔය තුල තිබෙන විවිධාකාර යහපතක් කරගන්න මඟ පාදා ගන්න පසුතලයේ හදාන තිබිච්ච දහම් තමයි අද ඊයින් අහක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අද ජලනන්දන පිරිත වාගේ දේවල් ගැන කියනකොට ওই බන්ධන කපා ගන්න, දෝෂ කපා ගන්න, වතුර ටිකක් හැරි මතුරලා බොන්න අපි කියලා හදාගෙන තියෙනවා. අපි දන්නේ ත්‍රිපිටකයේ තිබිච්ච එකක්ද නැද්ද කියලා අහලා තියෙනවා මෙහෙම දෙයක්. ආනන්ද හාමුදුරුව රොඩි කුබ්බෑයමකට යම්කිසි රොඩි මන්ත්‍රයකට අහු වෙලා උන්ට වසග වෙලා එහාට ඇදිලා යනකොට බුදුරන් වහන්සේ ඒ කාරණේ බුදු වැසින් දැකලා ඒ බන්ධනේ කැපෙන්න කිව්ව පිරිතක් කියලා මෙහෙම අපි කට කතාවේ එනවා. හැබැයි කට කතාව අපිට දකින්න දැනගන්න අපේ ත්‍රිපිටක ධර්මයේ තුල සූත්‍ර අතරත් නැහැ. ඒ වගේම නිදාන කතා අතරත් නැහැ. හැබැයි මේ දෙකේ මහකුණත් මේකේ ප්‍රතිඵලයකුත් තියෙනවා. ඉතින් අන්නේ වගේ අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සූත්‍ර 100 ගණන් අඩුයි ඔය අංගුත්තර නිකායේ, ඒ වගේම මේ සංයුත්ත නිකාය ආදී පොත්වල සූත්‍ර 100 ගණනක් අඩුයි. සමහරවිට අඩු වෙච්ච සූත්‍රවල ඔවා තියෙන්න පුළුවන්. මොකද කාලයක් යනකොට අපේ භික්ෂුන් වහන්සේලා අතරම ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලාට නිවන් දකින්න ඕනකම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. ඊට පස්සේ ඕනකම තිබුණේ මොකද්ද? යම් යම් අය මෙල්ල කරගන්න, සතුල මිතුරු කරගන්න, පුද්ගලයා අවශ්‍ය විදිහට තමන්ට ඕන විදිහට හසුරවන්න මෙල්ල කරලා වසීකృత කරගන්න, අනවශ්‍ය පුද්ගලයා පළවහරලා ඈත් කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් යම් කිසි පුද්ගලයෙකුට වැරදි වැඩ කරන පුද්ගලයාට පොඩි දඬුවමක් දෙන්න. මේ යාතේ විවිධ දේවල් ඒවා තමයි ලෝකේ හරි වැදගත් හැටියට අන්තිමට මේ පැවැත්මට හිත තිබ්බයිට වටිනාකම තිබුණේ. ඔන්න ඔයගේ යම් කිසි දැහැමී සාධාරණ මේ ධර්මයේ පවත්වන්න යම් කිසි අවශ්‍ය කරන වූ බුදුරන් වහන්සේ දේශනා කළ සූත්‍ර ආදියක් තිබුණා නම් ගැලපෙන හැම අතින්ම ඒවා වින්දත් පුළුවන් හද නැති අතර නැති මේ සූත්‍රවල දකින්න නැත්තේ නැනා ඒවා වින්ද විදිහක් නැහැ. හැබැයි ඒවා තැනින් තැන තවමත් තිබිච්ච තමයි සමහර වෙලාවට ওই දස දිසා බන්ධන පිරිත, ජල් නන්දන පිරිත, ඉතින් ආදි වශයෙන් ගිනි පිරිත, වැහි පිරිත, ඔවගේ විවිධ පිරිත් තියෙනවා. ඒවා ප්‍රතිඵලක් තියෙනව නැත්තේ නැහැ. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට ඒවා ඇතින් අපිට අහිමි බවක් ලැබුණාම සාසන මාර්ගයේ වඩන්න පසුතලයක් හදාගන්න තිබිච්ච විශේෂ අවස්ථා ප්‍රයෝජන ගන්න තිබිච්ච නැති වෙන්න පුළුවන්. ඒකකින් කරන්න දෙයක් නැහැ. ඒක තවාසනාව. ඉතින් අපි දන්න හැටියකට හරි දන්න කෙනෙක්ගේ යම්කිසි ආශිර්වාදයක් හිත වැඩුව කෙනෙක්ගේ හරි අරගෙන ඒවා ක්‍රමක්‍රමයෙන් සුද්ධ කරගන්න හැකි තරම් දුරට උත්සාහ කරන්න ඕනේ. පැරණි කතාවක් තියෙනවා මෙන්න මේව දෙයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණු ගෝලී කියන්න පටන් ගත්ත අපවාදය. මිනිසුන්ට බයිනවා. ඉස්සරනා මේ මිනිස්සු අපි ළඟට ඇවිදිලා විවිධාකාර සාතු සප්පායන් කරගන්නවා. එහෙම කරගන්න එවුන් දැන් අර භවත් ගෞතමයන් වහන්සේ කියලා එක්කෙනෙක් පහළ වෙලා එයා හම්බෙන්න යනවා. අපි ඉන්න දෙනින් අහක බලාගෙන යනවා. උන්ට මොනවදෝකින් හම්බ වෙන්නේ? එතන මොනවහරි මේ වචනයක් කියනවා මිසක් වෙන එකක් කියන්නෙත් නැහැ. අපි වාගේ මේ දොළ පිදෙන්නේ දෙන ඒවා පූජා කරන ඒවා කරන්නේත් නැහැ. ඉතින් මේ මිනිස්සු මොකද එහෙම තැන් වලට යන්නේ? අපි තියා බලන්නේ නැතුව කියලා ගිහිල්ලා ඒ වේදදාරී බමුණා තමන්ගේ ගුරුවරයාගෙන් අහනවා. අප්පා එහෙම කතා කරන්න එපා. උඹ දන්නේ නැහැ තථාගතයන් වහන්සේ කවුද කියලා. ඒ තථාගතයන් වහන්සේ එක වචනයකින් කරන ආශිර්වාදයේ දෙන්න අපි 108 වතාවක් මේ මන්ත්‍රයන් මතලා මේ ඔක්කොම වත් පිළිවෙත් කෙරුවත් බෑ. ඒ තරම් බලවත්. ඉතින් අපවාද කරගන්න එපා. ලෝකේ කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා. ඒ බුදු පියාණන් වහන්සේ හොයම්බෙන්දයි මිනිසු යන්නේ. උන්වහන්සේගේ දර්ශන මාත්‍රයේ තියෙන ශක්තිය අපිට ලබන්න බෑ මෙච්චර මන්ත්‍ර කරලා. ඉතින් යන්නේ නැද්ද එහෙම? අපි දිහා බලائے. මෙහෙම උපදේශයක් දුන්නා කියලා මේ පැරණි කතාවල තියෙන්නේ. ඔය වේදේ පිළිබඳව වේද බමුණන්ගේ කතාවක සැඟවිච්ච දෙයක් ගැන මම ඔය ආපු කතාවක් කිව්වේ. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් එදායි දැන් ඔය මන්ත්‍ර සාහත්‍ර ආදී දේවල් ගන්න ඕනකමක් තිබුණ නැහැ. ඒ බුදු පියාණන් වහන්සේ දුන්න සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච සර්වාකාරයෙන් පරිපූර්ණ දහම් කොටස් දීලා තිබුණා. සමහරටේ දහම් කොටස් වල විශාල බලයක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ මන්ත්‍ර හොයන්න ගියේ නැහැ. මන්ත්‍රකාරින්න කරන්න බැරි වෙච්චා. කරලා දුන්න ක්‍රම තිබුණා සත්‍යක්‍රියා ආදී. ඒවට ගැළපෙන විදිය වාක්‍ය ඔක්කොම දේශනා තිබුණා. දරුවෙක් හම්බෙන්න බැරුව ඒ දරුවා මව් කෙනෙකුගේ තුල හිර වෙලා වදාගන්න බැරුව මහ වේදනාවෙන් කෑ ගහනවා. නමුත් එදත් තිබුණා මේ වෛද්‍ය ශාස්ත්‍ර වෙන්නේ නොයෙක් ශාස්ත්‍ර. ඒවෙන් ප්‍රතිඵලයක් තිබුණා නම් ඒ ටික කරගන්නවා. කර කියා ගන්න දෙයක් නැහැ. මේ හඬ ඇහිලා මහ සංවේගයක් ඇති වුණා. අඟුලිමාල හාමුදුරුවන්ට එදොර අරිහත්තේටපත් වෙලා. ඉතින් මොකද සංවේගයක් කියලා කියන්නේ? දයනුකම්පාවක්. බුදුරන් වහන්සේට ගිහින් කියලා මෙහෙම දුක් විඳින අඬනවා දැකලා මට හරි හිතේ සංවේගයක් තියෙනවා. සමහරලට ආර්ය මාර්ගයටපත් වුණා මිසක් අරිහත්තේටපත් වුණාමයි කියලා පෙන්වන්නේ අවස්ථාව. ඒ වගේ මහා සංවේගයක රහතන් වහන්සේලාට පිහිටන්නේ නැහැ මොන දුක් කරදරයක් ආවත්. ගතිදු යා හේතුඵලයක් ඇත්නම් ඉදිය කරනවා මිසක්. නමුත් මේ ලාදී බුදුරන් වහන්සේ දුන්න එක්තරා ගාථාව. සත්‍යක්‍රියා ක්‍රමය. පදවැලක් ඉගැන්නුවා. උපන්දා පටන් මේ දක්වා සතෙක් මරලා නැහැ සත්ව හිංසාවක් කරලා නැහැ. ඒ සත්‍ය වලින් ගැබට සිතක් වේවා දරුට සිතක් වේවා කියන මේ අදහස ගැප් කරලා වාක්‍යයක් හදලා දුන්නා. මෙන්න මේ වාක්‍ය ගිහින් කියන්න. ඒ දරුවා බිහි වෙනවා. නේ ස්වාමී කොහොම කියන්නේද? 999ක් මරලා අම්මා මරන්න ගිය මම උපන්දා පටන් සතෙක් මැරුවේ නැහැ කියලා සත්‍යක්‍රියා කරන්නේ කොහොමද? මහන ඔය මොකක් ගැනද කියන්නේ? උඹේ උපත කොහෙද? මේ ආර්ය විනේ උපන් තැනයි උඹේ උපත කියන්නේ. දැන් ඒක තේරුම් ගන්න. ඔය මව් කුසේ උපත නෙවෙයි මේ උපන්දා කියන්නේ. සාමිනි ඒක මට මතක් වෙන්නේ අර ටිකනේ. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් මෙහෙම කියපන්. ආර්ය ජාතියේ උපන්දයන් පටන් සත්ව හිංසාවක් කරලා නැහැ. සත්ව ඝාතනයක් කරලා නැහැ. ඒ සත්‍ය වලින් දරුට සිතක් වේවා ගැබට සිතක් වේවා කියන මේ අදහස ගැප් කරලා අඟුලිමාල පිරිත දේශනා කළා. ඒ අඟුලිමාල පිරිත අදත් ක්‍රියාත්මකයි. එහෙනම් ඒක හංගන්න ඕනකමක් තිබුණේ නැහැ හවුදුරුන්ට. මොනවා කරගන්නද? ඒක ඉතුරු වුණා. නමුත් අහ කරපු සූත්‍ර ඔයගේ පුංචි සූත්‍ර හුඟක් වැදගත් ඒවා තියෙන්න ඇති ඒ කාලේ. නමුත් ඒ ශාස්ත්‍ර ලෝභීන් වශයෙන් ওই ලෞකික නොයෙක් නොයෙක් දේවල් කරගන්න තිබිච්ච ශාස්ත්‍ර ක්‍රම අතර මෙතන හංගාගෙන නැති වෙච්ච වෙන්න ඕනේ. අද ත්‍රිපිටකේ අතුරු දහන් වෙච්ච සූත්‍ර. හැබැයි ඒවා ඉස්සර වාගේ තිබුණා නම් අදත් අපිට කවුරුවක් පස්සේ යන්න මොකුත් දෙයක් නැහැ. යම්කිසි වේවුලන ගතියක් බඩේ අජීර්ණයක් මොනවා හරි තිබුණා නම් ඒ වගේ දේවල්ට බේතුත් තිබුණා. ඒ જાතිය වට අවශ්‍ය කරන්නව සිත සාන්තිය කරගන්න මන්ත්‍ර වෙනුවට ගත යුතු ગાථා ආදිය දේශනා කරලා තිබුණා. අද වෙනකොට ඒවල් නැති එක ලොකු අඩු පාඩුවක්. ඒ කාලෙත් වෙන්නලා තියෙන නොඑක ආකාරයෙන් ඉනාබීත් වෙන්දියක් හැවුනොත් යක්ෂා අජීර්ණ හැදුනොත් ඒ වගේ දේවල් අරගන්න අවශ්‍ය කරන බේත් වර්ග. සර්පියෙක් දෂ්ට කළොත් දෙන්න බේත් වර්ග. අදත් බේසජ්‍ය කාණ්ඩය කියලා කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙනවා. ඒවා දිය යුතු ආකාර විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමවේදය බුදුරන් වහන්සේ දේශනා කරලා තිබුණවා පැහැදිලි. සියල්ල දත් බුදුරන් වහන්සේට අනුන් හොයන්න යන්න මේ ශාසනීය ඉඩක් දීලා තියෙන්නේ නැහැ. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අද අපිට වෙලා තියෙනවා ශාසනීය කටයුතු කරන අයට තමන්ගේ මේ පුද්ගලික ප්‍රශ්න අහපුවාම කට්ටාඩි හොයන්න යන්න. මොකද වෙලා තියෙන්නේ? එදා දුන්න ක්‍රමවේද අද ඒ තුලින් ඉවත් වෙලා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ශාසනීය ක්‍රමක්‍රමයෙන් පිරිහිලා පිරිහිලා ගිහිල්ලා එක එක සූත්‍ර අඩු වෙලා ගිහිල්ලා ඔහම තමයි අපිට අහිමි වෙලා යන්නේ. දැද වෙනකොට සමහර තැන්වල විවිධාකාර මති මතාන්තරින් මේ ත්‍රිපිටකයේ ඉතුරු ටිකත් අයින් කරන්න හරියට උත්සාහ කරන අය ඉන්නවා. ඕක වැඩක් නැහැ බමුණන්ගේ එකක් කියලා. ඒ කියන්නේ ওই ක්‍රම වලින් තමයි ක්‍රමක්‍රමෙන් වටිනා දහම් ටික අතුළු දහම් වෙලා යන්නේ. මේ කවුරුවක් කියන්නේ වහන්න නැතුව අති දුර්ලභ ත්‍රිපිටකයේ තුලින් ධර්මාවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ.